SBS Audio is supported by advertising.
ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවයේ සමකෙන්. වැඩිතර තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපි මෙනම් සූදානම් වෙමු මේ වෙනකොට ලෝ පුරා වාර්තා වන සුවිශේෂී සිදුවීම් කතා බහ කරන්න. ඔබ දන්නවා ලෝ වටා විදෙස්විති සමාලෝචනයෙන් අපි ලෝකයේ ප්‍රමුඛතම කාරණා හතර පිළිබඳව ප්‍රමුඛයෙන් කතා බහ කරනවා. සමස්ත ලෝකීයම අවධානය යොමු වෙමින් තියෙන්නේ තවත් දින හතරකින් පැවැත්වීමට නියමිත ඇමරිකානු ඡන්දය පිළිබඳව. ඩෙමොක්‍රටික් අපේක්ෂිකා කමලා හැරිස් සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මේ අවසාන දින කිහිපය තුළ ඡන්ද ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ කොහොමද? එතකොට ඔවුන් දෙදෙනාගේ ඡන්ද ව්‍යාපාරයේ කැපී පෙනෙන අංශ මොනවද කියලා අපි මේ වෙනකොට තියෙන තත්ත්වයත් එක්ක සසඳා බලලා කතා බහ කරමින්ම අද එහෙමනම් මේ ලෝ වටා විදෙස්විති සමාලෝචනය ආරම්භ කරමු. පුරුදු ලෙසින්ම අපිට තොරතුරු කියන්න ශ්‍රී ලංකාවෙ සිට සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන්. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලෘක්ෂි.
මම අර සඳහන් කරපු විදිහට අමල් අපි මුලින්ම කතා බහ කරමු. මේ අවසාන දින කීපය තුල ඩෙමොක්‍රටික් රිපබ්ලිකන් දෙපාර්ශ්වයේ අතර තියෙන සුවිශේෂතා මොනවද මේ ඡන්ද ව්‍යාපාරයේදී?
ඔව් දිලෘක්ෂි, මෙතන මේ දෙපාර්ශ්වයේම දැන් කරට කර ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. බොහෝම සමීක්ෂණ වලින් නිගමනය කළා තියෙන්නේ ඉතාමත්ම සුළු පරතරයකින් තමයි මේ දෙදෙනා වෙන් වෙන්නේ. සමහර සමීක්ෂණ වලදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැඩි වාසියක් තියෙනවා, අනිකුත් ඒවා වලින් කමලා හැරිස්ට ඇය ඉදිරියෙන් ඉන්නවා. සමස්තයක් හැටියට ගත්තාම මේ සියලුම සමීක්ෂණ එකතු කරන් ඒවායින් පෙනී යන්නේ කමලා හැරිස්ට බොහොම 1%ක විතර වගේ වාසියක් තියෙනවා. නමුත් මේ සමීක්ෂණ වල අපි කියනවා මේ margin of error, එහෙම නැත්නම් ඒවේ නිවැරදිතාවයේ පිළිබඳ තියෙන ඒ ප්‍රතිශතයක් අපි වෙන් කරපුවාම හරියටම කවුද ඉදිරියෙන් ඉන්නේ කියන එක කියනට අමාරුයි. ඒ එකම දිලෘක්ෂි, ඇමරිකාවේ දැන් සමීක්ෂණ කිහිපයක් කරලා තියෙනවා මේ මැතිවරණයේදී ඡන්ද දායකයන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. දැනට කරලා තියෙන සමීක්ෂණ වලින් නිගමනය කරලා තියෙන්නේ සමස්තයක් හැටියට ඇමරිකාවේ ඡන්ද දායකයන්ගෙන් 80%ක වැඩි ප්‍රමාණයක් ආර්ථිකයේ ප්‍රධානම කාරණාව හැටියට මේ මැතිවරණයෙන් බලාපොරොත්තු වෙනවායි කියලා. ඉතින් දෙවෙනි කාරණාව හැටියට මතුවලා තියෙන්නේ සෞඛ්‍ය සහය සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති. නමුත් අපි වෙන්වෙන් වශයෙන් මේ අපේක්ෂකයන් දෙදෙනාගේ ඔවුන්ට සහාය දක්වන ඔවුන්ගේ පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු එහෙම නැත්නම් අභිලාෂයන් බැලුවොත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දෙන අය විශේෂයෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් දීලා දෙවෙනුවට ඔවුන් සලකන්නේ ඉමිග්‍රේෂන් එහෙම නැත්නම් නීති විරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ ඒ සම්බන්ධයෙන් ගන්න තීන්දුව తీරන තමයි ඔවුන්ට වැදගත් වෙලා තියෙන්නේ. නමුත් කමලා හැරිස්ට සහාය දක්වන උදවිය ඔවුන්ට ප්‍රධානම කාරණා වෙලා තියෙන්නේ සෞඛ්‍ය පිළිබඳ ප්‍රතිපත්ති සහ ඒ අපේක්ෂිකයන් දෙදෙනා කොයි ආකාරයෙන්ද සෞඛ්‍ය රක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන්න කියන එක. ඉතින් කමලා හැරිස්ගේ පාක්ෂිකයන්ට ආර්ථිකය දෙවන තැනට ඇවිල්ලා තියෙනවා. සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් කියන කාරණාව ඔවුන්ගේ අන්තිම කාරණාව හැටියට අපි මුල් කාරණා 10 ගත්තොත් ඒක 10 කාරණාව බවට තමයි මේ සංක්‍රමණිකයන් පත්වලා තියෙන්නේ. නමුත් ඔවුන් ප්‍රධානම කාරණාව හැටියට හඳුන්වන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන දැනට තියෙන ප්‍රශ්න. ඉතින් මේ අපේක්ෂකයන් දෙදෙනාගේ පාක්ෂිකයන්ගේ පැත්තෙන් වෙන් වෙන්න බැලුවොත් ඔවුන් එකිනෙකට වෙනස් අපේක්ෂාවන් මේ මැතිවරණයෙන් තියෙනවා කියන එක තමයි ඉස්මතු වෙලා තියෙන්නේ.
හොඳයි, අපි එහෙමනම් බලමු තවත් දින 4කින් අනතුරුව පැවැත්වීමට නියමිත ලෝකයේ බලවත්ම රාජ්‍යයේ ඇමරිකාවේ මැතිවරණයෙන් පස්සේ ඇමරිකාවේ පළවෙනි වතාවට කාන්තා නායිකාවක් බිහිවේවිද? එසේත් නොමෙතනම් හිටපු ජනාධිපතිවරයෙක් නැවතත් ජනාධිපති බවට පත්වේවිද කියලා. මීළඟ අපේ අවධානය උතුරු කොරියාව පිළිබඳව. පසුගිය සතියේ කතා බහ කළා යම් කාරණාවක් උතුරු කොරියාව සම්බන්ධයෙන්. ඒ තමයි උතුරු කොරියාව තමන්ගේ යුද හමුදා සෙබළුන් රුසියාවට යවනවායි කියලා මේ යුක්‍රේන යුද්ධයට සහභාගී කරවීම උදෙසා. මේ පිළිබඳව බටහිර රටවල් ඉතාමත්ම කලබලයට පත් වුණා. රුසියාවට උතුරු කොරියාව දක්වන සහයෝගයත් එක්ක තව යුද ශක්තිය වැඩි වෙලා මේ රුසියා යුක්‍රේන යුද්ධය තවත් උග්‍ර අතට හැරේවිද කියලා. කොහොමාරි දැන්නමල් අපි මේ වෙනකොට තොරතුරු හොයලා බැලුවොතින් වාර්තා වෙනවා දකුණු කොරියාවත් ඇමරිකාවත් මේ සම්බන්ධව දැඩි විරෝධයක ඉන්නවා කියලා. ඒ පාර්ශ්වයෙන් එල්ලවෙන චෝදනා සහ විරෝධතා කොයි විදිහින්ද වාර්තා වෙන්නේ?
ලක්ෂ දැන් ඇමරිකාව අනතුරම අඟවීමක් කරා උතුරු කොරියාවට ඔවුන්ගේ බටපිරිස් මේ ආකාරයට යුක්රේනයට එරෙහිව යුද්ධ කිරීම සඳහා රුසියාවේ හමුදාවට එකතු කිරීම සම්බන්ධයෙන් ඒ තීරණය නැවත සලකල බලන්න කියලා. ඉතින් මෙතනදී ඇමරිකාව සඳහන් කරලා තියෙනවා යුක්රේනය විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී උතුරු කොරියාවේ හමුදා බටපිරිස් වලට විශාල හානියක් වන්නට පුළුවන්. ඒ නිසා වහාම මේ තමන් ගත්තු තීරණය වෙනස් කරන්නට කියලා. ඉතින් මේකට ඍජුවම පිළිතුරු සපයනවා වෙනුවට උතුරු කොරියාව සඳහන් කරලා තියෙන්නේ ඔවුන් දැන් මේ වෙනකොට මේ සතියේ අන්තර්මහද්වීප බැලිස්ටික් මිසයිලයක්, ඒකට කියනවා ඉන්ටර්කොන්ටිනෙන්ටල් බැලිස්ටික් මිසයිල් එකක් ඔවුන් අත්හදා බලලා තියෙනවා. ඉතින් මේ බැලිස්ටික් මිසයිලය උතුරු කොරියාව මේ වෙනකොට අත්හදා බලපු වැඩිම දුරක් සහ වැඩිම උසකට එල්ල කරන්නට පුළුවන් මිසයිලේ හැටියට හඳුන්වලා තියෙනවා. ඉතින් මේක පොළොවේ මට්ටමින් ඉඳලා කිලෝමීටර් 7000ක් උඩුගුවනේ ගමන් කරන්නට පුළුවන් මිසයිලයක් හැටියට හඳුන්වලා තියෙනවා. ඒ එක්කම කිලෝමීටර් 1000කට එහා තියෙන ඉලක්කයකට ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් වර්ගයේ මිසයිලයක් හැටියට තමයි මේ අත්හදා බැලීම ඔවුන් සඳහන් කරලා තියෙන්නේ. මේක සාර්ථකව මේ මිසයිලය ගුවන්ගත කරන්නට එහෙම නැත්නම් මේ අත්හදවලන්න පුළුවන් උනායි කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතනදී උතුරු කොරියාව ඇමරිකාවටත් දකුණු කොරියාවටත් අනතුරු අඟවලා තියෙන්නේ ඔවුන්ට මේ මිසයිලය පාවිච්චි කරමින් න්‍යෂ්ටික අවියක් උනත් ඇමරිකා මහද්වීපයට එල්ල කිරීමේ හැකියාව දැන් තියෙනවා කියන කාරණාව පෙන්වීමට තමයි මේ ආකාරයෙන් මේ අත්හදා බැලීම කරලා තියෙන්නේ. ඔවුන්ට විරුද්ධව දිගින් දිගටම ඇමරිකාවෙනුත් දකුණු කොරියාවෙනුත් ඒ එන විරෝධය මැද්දේ. ඒකම කිම් ජොං උන් ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා ඔවුන් මේ අත්හදා බැලීම කරන්න ප්‍රධානම හේතුව තමයි දිගින් දිගටම බටහිර රටවල් වලින් තමන්ට එල්ලවෙන චෝදනාත් ඒකම තමන්ට එල්ලවෙන තර්ජන මැද්දේ තමන්ට මේ න්‍යෂ්ටික අවි භාවිතා කරලා විශේෂයෙන්ම ඇමරිකාවේ ඉලක්ක වලට ප්‍රහාර දෙන්න හැකියාව තියෙනවයි කියන කාරණාව ප්‍රදර්ශනය කිරීමට ඔවුන් මේ ආකාරයෙන් මේ අත්හදා බැලීම සිද්ධ කරයි කියලා. ඉතින් බොහොම දැඩිව මේ පිළිබඳ විවේචන එල්ල වෙලා තියෙන විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සඳහන් කරලා තියෙන්නේ ජාත්‍යන්තර සම්බාධක බිඳ දමමින් මේ විදියට මිසයිල අත්හදා බැලීම නොකළ යුතුයි කියලා. නමුත් උතුරු කොරියාව බොහොම තදින්ම කියලා තියෙනවා තමන්ට එරෙහිව එල්ල වෙන තර්ජන මැද්දේ තමන්ගේ හැකියාව ඔප්පු කිරීමට මේ අවස්ථාවක් කරගත්තයි කියලා.
මීළඟ ප්‍රධාන කාරණා විදිහට අපිට කතාබහ කරන්න පුළුවන් ඊශ්‍රායලය හා සම්බන්ධන කාරණා පිළිබඳව. ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකරන ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වුවන් සම්බන්ධව සහ ඔවුන්ගේ ගුවන් ප්‍රහාර පිළිබඳව තවදුරටත් තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකාව ඇතුළු බටහිර රටවල් තවදුරටත් විරෝධය පළ කරමින් තියෙන මැද්දේ ඊශ්‍රායලයේ මේ ප්‍රහාර තවදුරටත් කරගෙන යනවා. එහි අලුත්ම තත්ත්වය පිළිබඳවත්, ඒ වගේම ඊශ්‍රායලයේ මේ වෙනකොට මැදිහත් වෙලා තියෙනවා තවත් සටන් ව්‍යායාමයකට හිස්බුල්ලා සංවිධානයත් එක්ක ලෙබනනේ. එතකොට දැන් අපි දන්නවා හිස්බුල්ලා සංවිධානයේ කාලයක් තිස්සේ හිටපු නායකයා මිය ගියා. ඔහු ඝාතනයට ලක් වුණා ඊශ්‍රායලයේ සිදු කරපු ප්‍රහාරවලදී. දැන් අලුත් නායකයෙක් පත් වෙලා ඉන්න නයිම් කසීම් කියලා. ඉතින් නයිම් කසීම්ගේ යම් කිසි වූ හොඳ ප්‍රතිචාරයක් දකින්නට ලැබිලා තියෙනවා සටන් විරාමයක් සඳහා එකඟතාව පළ කිරීම සම්බන්ධයෙන්. හැබැයි කොන්දේසි සහිතව අපි මේ පාර්ශ්ව දෙකම පිළිබඳව කතා බහ කරමු. අමල්, ඊශ්‍රායලයේ ගාසාවල සිදුවන ප්‍රහාරය පිළිබඳව සහ ඊශ්‍රායලය ලෙබනනේ සිදු කරන ප්‍රහාරවලට හිස්බුල්ලා සංවිධානයේ ප්‍රතිචාරය පිළිබඳව.
ඔව්, දිලුක්ෂ, අපි බැලුවොත් ඊශ්‍රායලයේ ගාසා තීරයේ සිද්ධ කරන මේ ප්‍රහාරවලින් මේ පහුගිය සතියේ විශේෂම සිද්ධිය වුණේ පස්මහල් ගොඩනැගිල්ලකට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ තිබුණා. මේ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් හැටියට 93 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. ඒ කියන්නේ මළසිරුරු 93ක් සොයා ගන්නට පුළුවන් වුණා. නමුත් මේ ගොඩනැගිල්ලෙම හිටපු තවත් 40 දෙනෙක් තවමත් අතුරුදහන් කියලායි වාර්තා වෙන්නේ. ඉතින් විශ්වාස කරනවා මේ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් හැටියට 100කට අධික පිරිසක්, විශේෂයෙන්ම කාන්තාවන් සමුන් ළමුන් මෙහිදී ජීවිතක්ෂයට පත් උනායි කියලා. ඉතින් මේ ප්‍රහාරය බොහොම දැඩි ලෙස ඇමරිකාවත් හෙලා දැකලා තියෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව අනාරක්ෂිත තත්ත්වයට පත් කරමින් ඊශ්‍රායලයේ දිගින් දිගටම මේ ගෙන යන ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අමතරව ඊශ්‍රායලයට සහාය දක්වන ඇමරිකාවත් මේ අවස්ථාවේදී මේ ප්‍රහාරය හෙලා දැකලා තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා මේ සිවිල් ජනතාව ඉන්න ගොඩනැගිල්ලකට මේ ප්‍රහාර එල්ල වුණේ කියලා සොයන්නට ඊශ්‍රායලය මෙතනදී එකඟ වෙලා තියෙනවා. නමුත් මේ විදිහට මීට කලින් අවස්ථාවලදීත් මේ වගේ ඔවුන් සොයා බැලීම් කරනවා කියලා සඳහන් කරලා තිබුණා. නමුත් මේක සුවිශේෂ කාරණාවක් වෙන්නේ එක ප්‍රහාරයකින් 100කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වීම තමයි ප්‍රධානම කරුණ. ඒකෙනුත් වැඩි හරියක්ම කාන්තාවන් සහ ළමුන් කියන දේ නිසා තමයි මේක විශේෂ සිද්ධියක් බවට පත් වුනේ. එකම ඔබ කිව්වා වගේ ලෙබනනේ සටන් විරාමයක් සඳහා ඊස්ට්‍රායිලය එකඟතාවයක් පළ කරයි කියලා වාර්තා වුණා. විශේෂයෙන්ම ඊස්ට්‍රායිල් මාධ්‍යයෙන් සඳහන් වුණා ඒ පිළිබඳ සාකච්ඡාවක්, ඒ අවධානය ඊස්ට්‍රායිල් යොමු කළයි කියලා. ඉතින් ඔබ කිව්වා වගේම නයිම් කසීම් කියන හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා, ඔහුත් නම්‍යශීලීව සඳහන් කළ තිබුණා සටන් විරාමයක් සඳහා එකඟ වෙන්නට සූදානම්. දිගින් දිගටම හිස්බුල්ලා සංවිධානයේ ඊස්ට්‍රායිල් හමුදාවත් එක්ක සටන් කරනවා වෙනුවට මේ ප්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් ඇති කිරීමට, කිටිකාලීන හෝ එවැනි දෙයකට පිවිසීමට කොන්දේසි සහිතව තමන් කැමති කියන කාරණාව මෙතනදී කසීම් නයිම් සඳහන් කළා තිබුණා. අපිට ඊස්ට්‍රායිල් මාධ්‍යනුත් මේ වෙනකොට වාර්තා වෙනවා ඉදිරි දින කිහිපයේදී හෝ මාස දෙකක සටන් විරාමයක් ලෙබනනේ ඇති කරන්නට හැකියාවක් තියෙනවයි කියලා ලෙබනන් රජයත් මේ පිළිබඳ සුබ ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. එතකොට මේ ඇති කරගන්නා වූ ගිවිසුම යටතේ ලෙබනන් හමුදාවට අයත් පට පිරිස් ඊස්ට්‍රායිල් සහ ලෙබනන් දේශ සීමාව ආසන්නයේ රඳවා තැබීමටත් අවශ්‍ය වුණොත් ඊස්ට්‍රායිල් හමුදාවට ලෙබනනයේ තුල හිස්බුල්ලා සංවිධානයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩකඩ පවත්වමින් මේ ගිවිසුම ඇති කරන්නට යනවයි කියලායි වාර්තා වෙන්නේ. බොහෝ විට ඉදිරි දින කිහිපය තුළදී එවැනි සටන් විරාමයක් ඇති කරන්නට පුළුවන් කියන ඒ විශ්වාසය ඊස්ට්‍රායිලයත්, ඒ වෙනකොට ලෙබනන් රජයත්, ඊට අමතරව හිස්බුල්ලා සංවිධානයත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ මැද පෙරදිග යුද්ධේ එක්තරා සුබ ප්‍රවෘත්තියක් හැටියට මේක අපිට වාර්තා කරන්න පුළුවන්.
අපි අද අවසාන අවධානය යොමුවන්නේ ස්වාභාවික ව්‍යසනයක් හේතුවෙන් පුද්ගල ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමිවීම හා සම්බන්ධව වන ස්පාඤ්ඤයෙන් වාර්තාවන තත්ත්වය පිළිබඳව. ස්පාඤ්ඤයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවුණු හදිසි ජල ගැල්ම හේතුවෙන් පුද්ගල සහ දේපළ විශාල සංඛ්‍යාවකට අලාභහානි සිදුවලා තියෙනවා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. අලුත්ම තොරතුරු අවසාන වශයෙන් ඔබෙන් දැනගන්න කැමතියම.
ඔව් දිල්රුක්ෂි, මේ ස්පාඤ්ඤයේ ගංගොතුර හේතුවෙන් 95 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා කියලා මේ වෙනකොට සඳහන් කළා තියෙනවා. තවමත් 50කට විතර අධික පිරිසක් සම්බන්ධයෙන් උන්හිට දැන් අහිමි වෙච්ච වගේම පාමත් සොයාගන්නට බැරි වෙච්ච පිරිස් ගැන ඒ සහන සේවකයන් සොයමින් ඉන්නවයි කියලා වාර්තා වෙනවා. මීට අමතරව ස්පාඤ්ඤ මේ වෙනකොට දිල්රුක්ෂි දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළා තියෙනවා. මොකද මේ ජලගැල්ම නිසා ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව බලපුවාම අවුරුදු 50කට පස්සේ ඇතිවෙච්ච ප්‍රබලතම ස්වාභාවික ව්‍යසනය හැටියට මෙය ඔවුන් නම් කරලා තියෙනවා. ඉතින් මේ ජලගැල්ම හේතුවෙන් සමහර ස්ථානවලදී අවුරුද්දක ලැබෙන වර්ෂාව පැය 8ක් වගේ කෙටි කාලයක් තුළදී ලැබිලා තමයි මේ විදිහට මහා ව්‍යසනයක් ස්පාඤ්ඤය තුළ සිද්ධ වුණේ.
හොඳයි, එහෙමනම් ඔබට සමුදෙනවාමල් බොහොම සූති ලෝකයේ තතු ඉති පිළිබඳව තොරතුරු අපිට සමීප කළාට යලිත් අපි සුපුරුදු විදිහට හමු වෙමු ලබන සතියේ සිකුරාදා මේ විශේෂාංගයේදී. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලෘක්ෂ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.